Thank you, Deputy Speaker. First of all, I wish to express my condolences on the death of the Chief Minister of India, of the southern Indian part of India, Ms. Honorable Jayalalitha. She has been today buried just now, and as a Tamil, and he has fought for the country, fought for the cause of the Tamils in this country, and we expressed our deepest sympathies on her demise. Now, because my time is very short, I will just come on to some bullet points only. After the 30 years of war, we have had 4,446 acres have been released by the government for resettlement. In this resettlement program, we have spent about 8 billion rupees for allocation for housing project in the 11 districts, and only driven houses were to be built, which has caused the beneficiaries, unfortunately, by a financial hardship. 805 millions have allocated for water projects, 1,202 wells have been constructed, 3,371 new water constructions have been provided, 29 community water supply schemes have been done, and established water projects to solve the drinking water. In the northern and eastern province, 2,170 war-damaged houses have been renovated at a cost of 426 million. Under the development sanitation program, rupees 418 has been allocated, and 7,600 toilets are being constructed. Rupees 758 million has been allocated to develop the infrastructure facilities in the settled areas. Utilizing this fund, 171 internal roads, 29 schools, 23 hospitals, 41 preschools have been renovated under this project, and 104 domestic electricity connections were also provided under 3 street lamp projects that have also been done in Kilinochi district. In Kilinochi district, 122 shops have been damaged recently, and our ministry has agreed to pay 74 million has allocated for this year's compensation, and also we are willing, our ministry will build the market complex, which will cost 155 million and also inclusive of a fire brigade. 30 years of war, after that we have now started with the help of the Indian government, which we should be very thankful to the Indian government, and about 1,700 million was financial assistance from India to support the cultural activities of the Tamil community. The cultural centre consisting of cultural library, art gallery, study rooms and other open theatres. The financial assistance given by the grant of Sri Lanka government should bear the duties and taxes only. Therefore, we are very thankful to the government of India to have done this job. As far as Department of Hindu Religious Affairs is concerned, we have assistance being provided to 112 religious schools in Sri Lanka, and books and conducting creative compensation. 5,000 religious school teachers have been trained to improve their capacity. Assistance has been given to 650 Hindu temples, including war damaged temples, for construction and improvement of infrastructure development. Financial assistance has been provided for 30 children homes to develop education for 1,600 children. Further to this, Ministry of Department are processing to get public opinion in preparation of the Animal Sacrificing Act, which I have already proposed to bring it, and within about 2 months' time, I should be able to table that in Parliament. The telephone, as far as prisons are concerned, we have had Velikara Mahara Mogaram prisons, and there are correction tensors. There is 9 work camps, 2 open prison camps in Pallakkad and Anuradhapura, 20 prison lockups, and we have also 78,198 convicted and unconvicted prisoners have been admitted during the January 1st to August 31st of 2016. The telephone jamming system has been introduced to prisons, and then also official dogs unit with the help of Sri Lanka police has been set up in the department prison. Rupees 57 million has been spent for purchasing raw materials, other expenses for the industrial works, and the ministry has made 97 million out of the sale of these industrial things. Rupiah also has been very cooperative with us. The aim of development, community-based corrections also have been done in keeping with the society. In this year, 9,799 community correction orders have been received, and the magistrate and circuit of courts, and 71 persons in the relation to drug and alcohol mostly reported in Colombo. 2,597 drug prevention, counselling and spiritual programs have been conducted in the department of island-wide. In addition, 840 free service programs, such as renovation of roads, repairs and temple buildings, have been completed by our ministry. To reduce the narcotic drugs menace in this country, we have got the Kannakadu Treatment and Rehabilitation Center for the purpose of carrying the rehabilitation of drug addicts. In this year, 1,820 persons, including imprisoned offenders, have been attached to rehabilitation center. In 2016, misguided 44 male and 2 female and 400 drug offenders have been rehabilitated and reintegrated. The activities of Palmyra Board, it was questioned today, and the Palmyra Board, there has been we have had an inquiry, and there is supposed to be 592,000 was done by an independent inquiry, and 592,000 has been submitted as fake documents. And therefore, the board has reported inquiry officers, one exclude, executive staff is demoted, and three increments of two middle-aged managers were reduced, and warning was given to the two staffs. In this meantime, I have also, for the next year, we have got irrigation programs as well as fishing programs for the Jaffna and the Eastern Province citizens, by doing those tanks up, there will be a major irrigation system in the Northern Province, which can cater about 70,000 acres of land in Jaffna. So therefore, we have completed these activities, and we are hoping to do very much more for the next year. And we are thankful for the development program Ministry for the year consulted for the next year. Many other programs have been initiated in Northern for storage of reservoirs, such as supplemental irrigation during the dry spells in Maha season, and assure irrigation facilities to limited area during Gala season. The Northern and Eastern Province has a large number of major minor irrigation tanks and systems. During the conflict situation, these were all damaged, and I am taking immediate steps by next year to bring all these irrigation stamps into proper use, so that the medium irrigation schemes in Northern Province and provincial irrigation systems in Northern Province and other schemes provided for 70,181 acres of cultivation land can benefit, and more than 28,000 farming families in the region. In Valukaru drainage scheme, providing drainage facilities to 2,000 acres, 34 saltwater exclusion schemes, providing saltwater exclusion facilities for 7,561 acres, and Jaffna Lagoon scheme of 20,000 acres are also come under the purview of the provincial irrigation system in the Northern Province. And next year, I hope to bring all these schemes to do...
You have to wind up in a minute's time.
Yeah, to do necessary treatment in the... in Jaffna. I must first thank all members and the opposition members who have brought in light on many issues that have been brought in, and I thank really Honourable the Leader of the Opposition as well as the TNA members. Although they made some criticisms, I was in a position to correct them, and I am sure that they will cooperate with us in the future. And as far as ministers, as a minister, I have no personal grievances against anyone. What I am trying to do is for the sake of the Tamils of the Northern and Eastern Province, and for the Muslims in the Eastern, Northern and Eastern Province, and for the Sinhalese, all concerned. And so therefore, it's my liability and my duty and responsibility as a member of parliament, as a minister, to make all these relevant things. And I'm tabling all these today. This is my statement because there is lack of time. And I thank everyone, including my officials, including my secretary, my deputies, my state minister, as well as all officers who have supported me during this term of 1 year. And I thank you very much. Thank you.
දීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශීෂාංක 151 කාර්යසභා එකඟද?
අය.
ශීෂාංක 290 කාර්යසභා එකඟද?
අය.
බන්ධනාගාර ප්‍රසංස්කරණ ප්‍රනුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ ශීෂාංක 145 කාර්යසභා එකඟද?
අය.
204. අය. ශීෂාංක 232.
අය.
ශීෂාංක 326 අසභා එකද?
අය.
පාර්ලිමේන්තුවේ අරැස්වේ. දීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැසියස 151 සහ 290 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ වැසියස 145 204 232 සහ 326
කාරක සභා අවස්ථාවේදී සලකා බලා සංශෝධන රහිතව අනුමත කළ බව දැන්නම කැමැත්තෙමි. කල්තැබීම
Alibent agent till 9:30 AM tomorrow morning.
කල්තැබීම යෝජනාව ගරු වන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ගරු සභාවේ ඉතාම වගකීමෙන් යුතු අතිශයින් වැදගත් ජාතික අර්බුදයක් පිළිබඳ කරුණු කීපයක් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මගේ යෝජනාවේ තිබෙන්නේ ගරු කතානායකතුමනි, අපේ රටේ අද වන විට ඇමරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 151ක් වෙලා තිබෙන අතර ජාත්‍යන්තර සංචිතය 100 බිලියන 6 දක්වා පහත වැටිලා කළු මුදල් විනිමය වෙළඳපොළ තුල පිටකොටුවේ අද ඩොලරයක් 155ට විකිණෙන දැවැන්ත ලෙස මුදල අවභාවිතයට පත්වෙන කඩාවැටෙන තත්ත්වයක් ඇතිවිලා තිබීම පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරවන්නට කැමැති. එයිදි මම ඉදිරිපත් කරනවා හැන්සාඩ් වාර්තාවට ඇතුල් කිරීම සඳහා වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස්.
බන්දුල මැතිතුමා ඔබතුමා විනාඩි 10ක් 15ක් ගන්නවානේ.
ඔව්.
කතා ප්‍රවේශන ඉස්සලා ගරු ආනන්ද කුමාර මැතිතුමා මුලසුන ගන්නවා.
මුලාසනා රූට මන්ත්‍රීතුමනි, මම හැන්සාඩ් වාර්තාවට ඉදිරිපත් කරනවා වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් 2 December 2016. එහි ප්‍රධාන වශයෙන් එක්ස්ටර්නල් සෙක්ටර් එක්ස්චේන්ජ් රේට් වීක් එන්ඩින් 2 December 2016 මෙතන US ඩොලර් සෙලින් රේට් 150.53. ඊළඟට සෙන්ට්‍රල් බැංක් පර්චසර්ස් ඇන්ඩ් සේල්ස් සේල්ස් තියෙන ඔක්තෝම්බර් මාසේ 163.78 ඇමරිකන් ඩොලර් මිලියන. එතකොට නොවැම්බර් මාසේ හා දෙසැම්බර් මාසේ සේල්ස් අපි දන්නේ නැහැ. ඊට අතිරේකව තියෙනවා 4-3 යටතේ ඔෆිෂියල් රිසර්වස් ඇසට්ස් ඇස් ඇට් 31st October 2016. International Reserve and Foreign Currency Liquidity as at 30th October 2016. Official Reserves Assets. Foreign Currency Reserves $5.5 billion. Official Reserves Assets $6.5 billion. මම මේ December මාසේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ඒ සංඛ්‍යා සටහන් සියල්ල හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ප්‍රෙස් රිලීස් IMF Executive Board approves 3 years $1.8 billion extended agreement under EFF of Sri Lanka. Press release number 16/262 June 3rd. මම මේ මුළු වාර්තාවේ කොටස් ටික සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න කියලා. එහි සඳහන් වෙනවා ගරු කතානායකතුමනි, මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වාර්තාවේ මේ 2014 in millions of US dollar reserves $8.2 billion in month of imports එකෙන් ආවරණය වෙන ආනයන ප්‍රමාණය මාස 4.3 දළ විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවය. ඊළඟට 2015 7.3 ආනයන ශක්්‍යතාවය 3.8 අඩු වෙනවා. ඊළඟට 2016 මේ අවුරුද්දේදී රිසර්ව්ස් තියෙන්න ඕනේ $7.8 billion. මේකේ 7.8ක් තිබුණොත් තමයි මාස 3.7ක් ආවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ 2017 9.3ක් වෙන්න ඕනේ. 2018 18 දී 11.8ක් වෙන්න ඕනේ 2019 දී 13.0ක් වෙන්න ඕනේ 2020 දී 13.8ක් වෙන්න ඕනේ මේක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ එතකොට 7.8ක් රිසර්ව්ස් තියෙන්න ඕනේ රටක ඒක 6ක් තියෙනවා කියන්නේ දැන් එතනම අඩුයි 1.8ක් දැන් මෙතන මේ විශාල මේ ඩොලර් අර්බුදය තුල ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මම සභාගත කරනවා IMF completes first review of the extended agreement under the EFF with Sri Lanka and approves US dollar 162.6 million disbursements November 18, 2016 මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපිට අවුරුදු තුනකට වාරික 6කින් දෙන මේ ණය ගිවිසුම යටතේ බිලියන 162.2ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන අතරේදී උපදේශක් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවට නැවතත් ඉන්ටර්වෙන්ෂන් එපා කියලා තියෙද්දි ආපහු සරයක් මේ වෙළඳපොළට මේ සංචිතය දානවා. දැන් මෙහෙම දාපුවාම ගරු සභාපතිතුමනි මේක කොහේ ගිහිල්ලා නතර වෙයිද කියලා රට දැන් මේක තවදුරටත් කඩාන වැටුනොත් අපි LC එකක් ඇරියට ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකට ගරු කරන්නේ නැහැ වෙන රටවල්. එහෙම වුණොත් අපිට ආනයනය කරන්න බැරි වෙනවා. මේක මේ මේ මෙතන සිල්ලර කල්ලු තොලොම්බර වෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මුදල් පිළිබඳ වගකීම තියෙන පාර්ලිමේන්තුවට. අපි කියන්නේ ජනාධිපතිතුමා හරි මැදිහත් වෙලා. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිතුමා විතරක් නෙවෙයි. මේකින්න නියෝජ්‍ය අධිපතිවරු මේ විදේශ වත්කම් අංශ භාරව ඉන්න අය ගෙනල්ලා ඇත්ත චිත්‍රය කුමක්ද කියලා අපි පැහැදිලි කරගත යුතු වෙනවා මේ ගරු සභාවක් ලෙස. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි කැමැති වුණත් අකමැති වුණත් සමස්ත මුදල් ක්‍රමයේ මුදුන්මන් කඩවන ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීය භාවය කඩා වැටිලා තියෙනවා. ඒ කඩා වැටුනේ දවස් 100ක් ඇතුළත මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා භාණ්ඩාගාර බැඳුම් කර වංචාව සමග පොලි අනුපාතයේ ඩබල් ඩිජිට් වුණා. අද මුළු ආර්ථිකයේම 16.17යි පොලිය. දැන් ලෝකයේ ඕනෑම රටක ආර්ථික සංවර්ධනයේ මිනුම් දණ්ඩක් තමයි සිංගල් ඩිජිට් ඉන්ටරස් රේට් එකක් තියෙන්න ඕනේ. ඔබතුමාලා ඒක පිළිගන්නවා. දැන් මේකෙන් පස්සේ දැන් මේ දිනවල පත්තර දැන්නින් දානවා tempas 112ට බාර ගන්නවා කියලා. ඒ කියන්නේ 118යි 20ට පොලිය ගියාට පස්සේ සමස්ත ආර්ථිකයේ පොලිය දර්ශකයේ කඩා වැටිලා ඉවරයි. ඊළඟට දැන් 131ක් ගෙවනකොට මහින්ද රාජපක්ෂ යුගයේ ඩොලරේට ජාත්‍යන්තර සංචිතය 8.2යි 2012 දී 127යි 2013 දී 129යි 2014 දී 131යි ජාත්‍යන්තර සංචිතය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා 8.2ට ආවා දැන් 151යි කියන්නේ සෑම ඩොලරයකටම අපි රුපියල් 20ක් වැඩිපුර ගෙවනවා අද බ්ලැක් මාකට් එකේ 155යි කියන්නේ මූල්‍ය වෙළඳපොළ දන්නවා අනිවාර්යයෙන්ම තව මාස කිහිපෙන් ඩොලරයකට රුපියල් 160ක් ගෙවන්න වෙනවා කියලා ඒක තමයි වෙළඳපොළේ තියෙන තත්ත්වේ. එතකොට ඩොලරයකට 160ක් ගෙවන්න වුණොත් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල 131 ගෙව්වෙකට 160ක් ගෙව්වොත් හැම ඩොලරයක් වටිනාම පරිප්පු හරි කඩලා හරි පරිභෝජන භාණ්ඩ හරි පෝර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර් භාණ්ඩ හරි යන්ත්‍ර සූත්‍ර මෝටර් වාහන වැනි ආනයන භාණ්ඩ හරි සියල්ල ගෙන්නීමේදී හැම ඩොලරයකටම 30ක් වැඩිපුර ගෙවන්න වෙච්චාම ඒ ඇතිවෙන පීඩණයට අතිරේකව ණයබරතාවේ විතරක් ගරු සභාපතිතුමනි මුදල අවප්‍රමාණය වීම තුලින් පමණ රාජ්‍ය ණය බර වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 327කින් ඩොලර් බිලියන 327ක් මේ අවසාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවට අනුව රුපියල බාල්දු වීම තුල පමණ ණයබරතාවයේ වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 327කින්
ඔබතුමා දැන් විනාඩි 10ක් කරගෙන තියෙනවා
මම තව විනාඩි 2කින් ඉවර කරනවා ඊට අතිරේකව දෙසැම්බර් මාසේ පළවෙනිදා මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා මට දැනගන්න අවශ්‍යයි මහා භාණ්ඩාගාරයේ විසින් භාණ්ඩාගාරයේ ඇතුලේ තිබුණ ඩොලර් ඔක්කොම එකතු කළා බිලියන 67.9 ශ්‍රී ලංකා මහ බැංකුවට දුන්නද කියලා ඇයි ඒ කියලා කුමක් සඳහාද කියලා දැන් මට දැනගන්න අවශ්‍යයි නොවැම්බර් දෙසැම්බර් වල කොච්චර මුදල් ප්‍රමාණයක් ඔක්තෝබර් වල විතරයි මේ සංඛ්‍යා සටහනේ තියෙන්නේ ඔක්තෝබර් දාලා තියෙනවා බිලිය දැන් තමුන්නාසේලාට තේරෙනවනේ මේකේ බරපතලකම IMF එකෙන් 162ක් හම්බ වෙනකොට මේ ඔක්තෝබර් මාසයේ ඉතරක් දාලා තියෙනවා 168.4. ඉතින් IMF එකේ හම්බු වෙච්ච එක ඔක්කොම වාෂ්ප වෙලා ගිහිල්ලානේ. මුකුත් නැහැ ප්‍රතිඵලයක්. ඉතින් මේක නිසායි මම කියන්නේ මේ මේක අපි සරලව හිතන්න එපා. මේ අපේ රට මේ අපි ඔක්කොම ළඟි. දේශපාලන වශයෙන් අපි මෙතන විවිධ මඩගසා ගැනීම සඳහා මුළු කාලයම ගත කරනවා වෙනුවට මේ ඇත්ත ප්‍රශ්නය බලලා රටක මූලික වගකීම තමයි මුදල් ක්‍රමයේ මුදලේ අගේ ස්ථාවර කරන්න ඕනේ. අභ්‍යන්තර හා බාහිර අගේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුවක මූලික වගකීමක්. මහා බැංකුවේ මූලික වගකීමක්. ආණ්ඩුවේ මූලික වගකීමක්. ඉතින් මේකට ඇවිල්ලා ඕනේ බොරුවක් කියන්න පුළුවන්. කියලා අපිට යන්න පුළුවන්. නමුත් අද ට්‍රම්ප් තව ප්‍රතිපත්තිමය පොලි අනුපාතයේ ඇමරිකාවේ ජනාධිපතිවරයා 1%කින් ඉස්සුවත් ලබන මාසේ මේ අවදානම් සහිත මුදල් වෙළඳ පොළවල් වල තියෙන ඩොලර් සියල්ලම යනවා ඇමරිකාවට. ඇතුළු බටහිර රටවලට. ඒක වෙනවා. මොකද අනිවාර්යෙන්ම එතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව පිට තියෙන දේ තමන්ගේ ඇමරිකාව ඇතුළට ගේන්න හදන නිසා ට්‍රම්ප් ප්‍රතිපත්තිමය පොලි අනුපාතයේ 1%කින් වැඩි කරනවා ලබන මාසවල. ඒක ආර්ථික විද්‍යාඥයෝ දන්නවා. එතකොට මේ තියෙන ටිකත් එක පාට ගියොත් අපි කඩාගෙන වැටෙනවා. ඒක නිසායි මම කියන්නේ කරුණා කළා මේ මුදලේ රුපියල් 160ට යන්න දෙන්නේ නැතුව රුපියල් ආරක්ෂා කර ගැනීම සඳහා ආර්ථික විද්‍යතුන් එක්ක ජනාධිපතිතුමා හරි මැදිහත් වෙලා සාකච්ඡාවක් කරලා මේ රුපියල් බේර ගැනීම සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම යෝජනාව කරමින් මගේ වචන ටික අවසන්
කරනවා. බොහොම ස්තුතියි. ගරු මොහන් පීඩිසිල්ව මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3-4යි.
ස්තුතියි ගරු සභාපතිතුමනි. බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මගේ එකඟතාවය පළ කරනවා. පළමුව කියන්න ඕන අපි ඇත්තරම මේ ගරු සභාවේදී කියන්න ඕන ගරු සභාපතිතුමනි, අද මේ ආණ්ඩුව පිළිබඳව ලෝක ප්‍රජාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. මේ මේ ආණ්ඩුවේ නායක මොනතරම් කයිකවරු ගැහුවත් විදේශ ආයෝජක වෙනවයි ගිය මේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට එහෙම එකක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා දැන් අද වෙනකොට අපේ ගම්පලාත්වල සංචාර කර්මාන්තයේ විශාල වර්ධනයක් තියෙනවා. නමුත් ඒ එන විදේශිකයෝ අපිත් එක්ක කතා කරන දේ තමයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව එයාට විශ්වාසයක් නැහැ කියන කාරණේ. අපි කියන්න ඕන කරු සභාපතිතුමනි, 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ. එක පැත්තකින් සුනාමි ඇවිල්ලා අපේ රටේ ආර්ථික විනාශ වෙලා තිබුණා, අනිත් පැත්තේ යුද්ධේ. ඒ වගේ වකමානුක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගත්තේ. හැබැයි අපි දන්නවා එදා එතුමාට ශක්තිය ලැබුණා. යුද්ධේ කරගෙන යන ගමන් ගම්වල මිනිස්සුන්ගේ යටිතල පහසුකම් දියුණු කළා, මිනිස්සුන්ට ශක්තියක් ලබා දෙන්න. ඒ වගේම එතුමාට පුළුවන්කම තිබුණා යුද්ධේ කරගෙන යන අතරේ රටේ ආර්ථිකයේ ලෝකයේ ආර්ථිකය කඩාවැටෙද්දී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරගෙන යන්න. එහෙම කරගෙන යන අතර වාරි තමයි 2015 අවුරුද්දේදී මේ රටේ ඉන්න කුමන්ත්‍රණකාරීන් එකතු වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයපත් කරේ. නමුත් අපි දැක්කා මොකද්ද මේ රටේ වංචාව ඉවත් කරන්න කතා කරපු උදවිය යහපාලන ආණ්ඩුවේ දින 100 කාලය ඇතුළත මහින්දන බහාබැංකුවේ ලොකුම මේ රටේ ඉතිහාසෙ දිවිච්ච ලොකු වංචාව කරා. අපි දැක්කා එදා අද ආණ්ඩුවේ ඉන්න අපේ මහින්ද අමරණම්මතුමා තමයි ඉස්සලම ගිහිල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කරේ සම්බන්ධයෙන්. නමුත් අද අපි දන්නවා අද වෙනකන් අල්ලස් කොමිසමෙන් ඒ සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගයක් නැහැ කරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා නමුත් දැන් අද පාර්ලිමේන්තුව මැදිහත් වෙලා අද කෝප් කමිටු වාර්තාව හරහා ඒ ගනුදෙනුවේ සැබෑ තත්ත්වය අද එළිදක්වලා තියෙනවා. ඉතින් අද මේ රටේ මිනිස්සු අතරේ පැහැදිලිව දකින කාරණයක් තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හොරුයි කියන කාරණේ. ඉතින් හොරු ආරක්ෂා කරන්නේ තොරු හොරුත් එක්ක ඉන්න හොරුයි කියන එක තමයි මේක. ඉතින් විශේෂයෙන් මම මෙතනදී කියන්න ඕන අගමැතිතුමාට විශාල ඕනකමක් තිබුණා මහා බැංකුව අධිපතිවරයා ආරක්ෂා කරන්න. නමුත් ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ගත්ත ස්ථාවරය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පිරිනමන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු ගත්ත ස්ථාවරය පිළිබඳව අපේ ප්‍රසාදය පිරිනමන්න ඕනේ. මොකද එතුමල්ලා සියල්ල ගුදුලා තමයි මහා බැංකුව අධිපතිවරයා ඉවත් කරන කටයුතු කරා. ඉතින් අද ඒ නිසා අපි අද මේ කඩාවැටීම පිළිබඳව අපි කියන්නේ අපි අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරන කරුණාකරලා මේ පිළිබඳව ඔබතුමාගේ කරුණීය අවධානය යොමු කළා මේ රට පිළිබඳව ලෝක ප්‍රජාවට විශ්වාසයක් ඇති වෙන ආකාරයට කටයුතු කරන්න. එහෙම නැත්නම් දිගින් දිගට මේ රටේ ආර්ථිකය කඩාවැටලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණ විනාශ වෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.
අවසන් කරන්න. බොහොම ස්තුතියි. ගරු නිරෝෂන් පෙරේරා ඇමතුමා මෙතුමාගේ විනාඩි 15යි.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින ගරු වන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට අද දින මේ කල්තබන යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අපි එතුමාට මතක් කරන්න ඕනේ පහුගිය ආණ්ඩුව තුල මේ ගෙන ගිය ක්‍රියාවලිය, ආර්ථික ක්‍රියාවලියත් එතුමා මේ වගේම හොඳට විශ්ලේෂණය කරා නම් එතුමාට මීට වඩා හොඳ දැනුමක් මං හිතන්නේ එතුමාට ලබා ගන්න තිබුණා. විශේෂයෙන් එතුමා මේ කල්තබන යෝජනාවේ දැවැන්ත කඩාවැටෙන අර්බුද ඒ වගේ ලොකු ලොකු වචන දාලා මේ රට අර එතුමාලාගේ පරාජයෙන් පස්සේ එතුමල්ලට ඕනේ මේ රට යන්නේ නැතුව කඩා වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තිබෙන මොහොතක ඒක එහෙම වෙන්නේ නැතිකොට ඒක නිතර නිතර කියවෙන ස්වභාවයක් එතුමාගේ කටින් එතුමාගේ සිතින් මං හිතන්නේ එළියට එන මොහොතක් මේ. නමුත් එතුමා මේ පෙන්වන්න යන දැවැන්ත අර්බුදය එතුමා පහුගිය අවුරුද්දේ ඉඳලම එතුමා කිය කිය ඉන්නවා. එතුමා ඔන්න වැටෙයි මෙන්න වැටෙයි ඔන්න ඩොලර් එක 200 පයින්නවා එහෙම කිය කිය තමයි එතුමා ඉස්සරහා වැඩ කරගෙන ගියේ. නමුත් මම විශේෂයෙන්ම එතුමාට මතක් කරන්න කැමති එතුමාලාගේ තිබුණු පහුගිය ආණ්ඩුවේ ආර්ථික දර්ශනය නෙමේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න. ඔබතුමාලාගේ ආර්ථික දර්ශනය ඒ විදිහට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි අපේ අපනයන කර්මාන්තය 50%කින් දලදේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට කඩා වැටිලා විනාශ වෙලා අපිට තිබුණු රැකී රක්ෂා නැති වෙලා ඒ හින්දා තමයි ඔබතුමන්ලව ගෙදර යවන්න අපේ ජනතාව එදා ඡන්දෙ දුන්නේ. විශේෂයෙන්ම GSP Plus නැති කරගෙන යුරෝපා සංගමයට යවන්න තිබුණ මේ මත්ස්‍ය අපනයනය නැති කරගෙන ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් ගුවන් සේවා වැනි විශාල රජයේ ආයතන පාඩු පිට පාඩු බංකොලොත්භාවයට පත් කරලා ඒ වගේම විශේෂයෙන්ම එතුමල්ලාගේම හිටපු අමාත්‍යවරු ආර්ථික ඝාතකයෝ මේ රටේ ආර්ථිකය හසුරවනවායි කියපු පහුගිය යුගයක තමයි එතුමා ඉඳලා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට ඉඳලා අද ඇවිල්ලා අපිට මෙතන දේශනා කරනවා කොහොමද ආර්ථිකය කරන්න කියලා. ඉතින් මං හිතනවා එතුමාගේ දේශනයක් තිබුණා රුපියල් 2500ට මේ රටේ කුඩා දරුවෙකු ඉඳලා අපේ වැඩිහිටි උඩුවිය කොහොමද නොමර කොහොමද ජීවත් කරන්න කියලා රුපියල් 2500ට. ඉතින් ඒ වගේම ඒ කැල්කියුලේටර් එකෙන්ම එතුමා ගණන් හදලා අද ඇවිල්ලා අපිට කියනවා කොහොමද මේක කරන්න කියලා. නමුත් මම එතුමාට තර්කානුකූලව අද ඔබතුමාට පෙන්ලා දෙනවා කොහොමද මේක අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. විශේෂයෙන්ම ඔබතුමා මේ කළු සල්ලි මේ හුවමාරුවක් ගැන කිව්වා. මම දන්නේ ඔබතුමාට ඒක කොහෙන්ද හොඳට මං හිතන්නේ පුරුදු ඇති කළු සල්ලි හුවමාරු කරලා ඔබතුමා මේ මං හිතන්නේ කොටුවේ මේ ගරු මේ මන්ත්‍රීතුමනි පිටකොටුවේ ගිහිල්ලා කළු සල්ලි හොඳට මාරු කරන ඒ ගණන් නම් හරියට ඔබතුමා නම් નિවර්ධිව මං හිතන්නේ මේ සභාවට කිව්වා. ඉතින් මං හිතන්නේ ඕක සාමාන්‍ය නෑ. අපි ඔබතුමාගේ දැන් මම ගරු මූලාසන මන්ත්‍රීතුමනේ නෑ ගරු මූලාසන මන්ත්‍රීතුමනේ මම කිව්වේ දැන් සාමාන්‍ය ජනතාව මේ රටේ නීතියට ගරු කරන ජනතාව සාමාන්‍යයෙන් බැංකුවක ගිහිල්ලා තමයි ඕව මාරු කරන්නේ. මේ හොර කරලා මොනවා හරි කළු සල්ලි කොහෙන් ගරි නැත්තම් කුඩු ගේන නැත්තම් වෙන මොනවා හරි ජාවාරමක් කරන මිනිහෙක් තමයි ගිහිල්ලා ඔය වගේ මේ නීති විරෝධී තැන් වලින් මේ විදේශ විනිමය ඔය වගේ මාරු කරන්නේ. ඉතින් ඒක ඇති ඔබතුමාට ඒක කියවුණා කීපයක්. ඉතින් ඒක තමයි මම සඳහන් කරේ. ඉතින් ඒ වගේ ඔබතුමාලාගේ රජේ කාලේ ඒක කරලා පුරුදු ඇති කියලා තමයි අපිට කියන්නේ. ඉතින් පොඩ්ඩ දෙන්නෝ කතා කරන්න.
කතා කරන්න දෙන්නෝ.
එච්චර කේන්ති ගන්න එපා මන්ත්‍රීතුමා පොඩ්ඩ
ඉන්නෝ.
ඔව්. ඒ හින්දා ඔබතුමා මම මේ කියනවා නම් වැරදි නම් ඔබතුමා කියනවා නම් ඔබතුමාලගේ කාලය අපනයනය 150%කින් කඩා වැටුන්නේ නැහැ කියලා ඒක නැගිටලා කරුණා කරලා කියන්න. ඔබතුමාලා කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්නකොට ඩොලරයක් තිබුණේ රුපියල් 100ට කියලා ඔබතුමාලා යනකොට ඒක කීයද කියලා ඒක නැගිටලා කියන්න කරුණාකර. ඉතින් ඒවා කියන්නේ නැතුව ඔබතුමා කියනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි ප්‍රකෝටි ගන්නක් පාඩුන් නැහැයි කියලා හම්බන්තොටට මත්තල ගුවන් තොටුපළට ඔච්චර වියදම් කරලා ඒවලට නැව් ඇවිල්ලා ඒවලට ප්ලේන් ඇවිල්ලා ඒ වටේ කර්මාන්ත ශාලා ඇති වෙලා ඒව ස්වයන් පෝෂිත වෙලා මිනිස්සුන්ට රැකී රක්ෂා දාස් ගන්නක් ඇති වෙලා අපේ රටේ ආදායම වැඩි වුණා නම් කරුණා කරලා නැගිටලා කියන්න ඕක වුණා කියලා. ඒකයි මම කියන්නේ. අනිත් එක ඔබතුමාලගේ කාලයේ විදේශ ණය ප්‍රමාණය ප්‍රකෝටි ගන්නකින් වැඩි වුණ නැත්තම් ඒවා විශේෂයෙන්ම මේ විදේශ සංචිත ඔබතුමාලා අපේ ආර්ථිකෙන් අපනයනය කරලා ණය ගන්න නැතුව විදේශ සංචිත වැඩි කරලා නම් ඔබතුමා නැකිටලා කරුණා කරලා මේ අවස්ථාවේදී කියන්න එහෙම කරේ නැහැයි කියලා. ඔබතුමාලා ග්‍රීක් බොන්ඩ් ඔබතුමාලා ග්‍රීක් බොන්ඩ් පොඩ ඉන්න ඔබතුමාලා ග්‍රීක් බොන්ඩ් හෙජින් කරලා ඒ කබ්‍රාල් න්‍යායට ගිහිල්ලා මහ බැංකුව විනාශ කරලා ඒක ඉස්සරහා දාගෙන ඔබතුමා අද එදා කැබිනට් එකේ කටවහගෙන ඉඳලා අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපිට දේශනා කරන්න යනවා නම් අපි ඒක අහගෙන ඉඳ අපි සැලසුම් නැහැ. ඉතින් ඒ හින්දා විශේෂ දැන් කතා ගන්න ඉතින් ඔබතුමාගේ වෙලාව මම බාධා කරේ නැහනේ ඔය වගේ ඔබතුමාගේ ඒක කියන්නේ විශේෂයෙන්ම ගරු මූලාසන මන්ත්‍රීතුමනේ විශේෂයෙන්ම අපි 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 රුපියලේ අගය කියනකොට ගරු මූලාසන මන්ත්‍රීතුමනේ අපි විශේෂයෙන්ම රුපියලේ අගය කියනකොට අපේ තියෙන කලාපීය රටවල් වල ඒ කොහොමද ඒ විදේශ විනිමයත් කොහොමද හැසිරෙන්නේ කියලා අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඔබතුමා හැම වෙලාවෙම මේ රුපියල කඩාගෙන වැටෙනවා අපි විතරයි කඩාගෙන වැටෙන්නේ අනිත් රටවල් කොහොමද මෙයා කරන්නේ කියලා අපි තාම ගරු 95 ඇමෙතුමනි හිටපු ඇමෙතුමනි ඔබතුමාලා අවුරුදු 10ක් මේ රට පාලනය කරලා තාම අපි සංවර්ධිත රටක් සංවර්ධනය වෙමින් තියෙන රටක් ඔබතුමාලා මොනවද ඔබතුමාලා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තය ගෙනාවට පස්සේ ඔබතුමාලා මොනවද මේ රටේ ස්ථාපනය කරන්න කියන්නේ මොනවද කරේ කියන්නේ ඒ වගේ ආර්ථිකයක් තමයි අද වෙනකොට අපි පරිවර්තනය කරලා අපි ඉස්සරහට යන්නේ විශේෂයෙන්ම ඔබතුමාලගේ කුහකකම ඔබතුමාගේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනට ගිහිල්ලා ඊයේ පෙරේදා කියලා තියෙනවා හම්බන්තොට අපි දැවැන්ත ආර්ථික කලාපයක් ගන්න යනකොට ඒ පැත්ත මිනිස්සු ඒකට උද්ඝෝෂණය කරයි කියලා එතුමා චීනට ගිහිල්ලා කියනවා. ඒ වගේ කුහක මේ රටේ සංවර්ධනය වෙන්න අවශ්‍ය නැති මේ රට හැමදාමත් පල්ලැහැට ගිහිල්ලා දරිද්‍රතාවයෙන් පෙළෙන අපේ අධ්‍යාපනයේ කඩන් වැටෙන ඒ වගේ රටක් තමයි ඔබතුමාලා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරේ. මොකද ඔබතුමාලට ඒ වගේ රටක් පාලනය කරගන්න ලේසි. ඒක තමයි ඔබතුමාගේ කාලේ පවා අධ්‍යාපනයට එන්නෙන්නම අධ්‍යාපනයට එන්නෙන්නම ඔබතුමාලා මුදල් කපලා ඒ වගේ නූගත් ජනතාවක් ඒ වගේම ආදායම් නැති දුප්පත්කමෙන් පෙළෙන ජනතාවක් ඔබතුමාලා පාලනය කරන්න ඔබතුමාලා එදා හිටපු ජනාධිපතිතුමාට අත උස්සලා තුන්වෙනි පාරක් තමන්ගේ ජීවිතාන්තය දක්වා මේ පාර්ලිමේන්තුව හැල්ලු කරලා දැන් ඔබතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ බලතල ගැන එදා ඔබතුමා අත උස්සලා එදා විධායකයට මේ පාර්ලිමේන්තුව හැල්ලු කරලා ඒක විනාශ කරන්න ඔබතුමත් අත උස්සපු කෙනෙක්. ඉතින් ඒ හින්දා අදත් ඔබතුමා ඉන්නේ ප්‍රතිපත්තියමයි අපිට කරුණා කරලා දේශනා කරන්න එපා මේ රට කොහොමද අපි ගොඩනගන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම අපි පොරොන්දු පරිදි මේ රට ගොඩනගනවා ඒ තුලින් අපි ඉස්සරහට යනවා. ඔබතුමා ප්‍රශ්න වගයක් ඇහුවා ඒක ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න හැටියට අහන්න අපි ඒකට උත්තරයක් දෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි
අයියාගේ
ගරු මූලාසන මන්ත්‍රීතුමනි එතුමාට මම එක සැරයක්වත් බාධා කරේ නැහැ ගරු මන්ත්‍රීතුමනි එතුමාට මේක අහගෙන ඉන්න බැරි නම් මම එතුමාට කිව්වා ප්‍රශ්න වගයක් අහලා මම කියන ඒවා වැරදි නම් එතුමාට නැගිටලා ඒවා කියන්න කියලා. එතුමා නැගිටේ නැහැ. ඔබතුමා පිළිගන්නවාද අපනයනයේ 50%කින් කඩා වැටෙනවයි කියලා. මොන පිස්සුද? ඔබතුමා පිළිගන්නවාද හම්බන්තොටට නැව් ආවද? හම්බන්තොටට නැව් ආවද? ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබුවේ නැද්ද? ඒවා කියන්නකෝ. ඒවා කියන්නේ නැතුව බොරුවට නිකන් මේවා කරන්න එපා. ඒකයි මම කියන්නේ. බොරුවට නිකන් මෙතන හබයක් කරගන්න එපා. ඒ හින්දා ඔබතුමාගේ මේ තර්කය අපි බිඳලාමලා අපි ඉස්සරහට මේ ආර්ථිකය ගෙනවයි කියමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි මයි කතාව අවසන්.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30ට නැවත රැස් වෙනවා.